අයං උච්චති වික්ඛවේ වේදනානං විපාකෝ කතමෝ ච වික්ඛවේ වේදනානිරෝධෝ පස්ස නිරෝධෝ වික්ඛවේ වේදනානිරෝධෝ අයමේන අරියෝ අත්ථංගිකෝ මග්ගෝ වේදනානිරෝධගාමිනී පටිපදාසෙයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ චකෝ අරිය සාවකෝ ඒවං වේදනං පජානාති ඒවං වේදනං දාන සම්භවෝ පජානාති ඒවං වේදනානං විමත් තං පජානාති ඒවං වේදනානං විපාකෝ පජානාති ඒවං වේදනානිරෝධෝ පජානාති සේවං වේදනානිරෝධගාමිනී පටිපදං පජානාති ඒවං ඉමං නිබ්බේති සම් බ්‍රහ්මචරියං පජානාති සෝයිමං නිබ්බේතිකං බ්‍රහ්මචරියං පජානාති වේදනානිරෝධං ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත සද්ධර්ම ශ්‍රවණා මිලාසී ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ බදාදා දිනේ රාත්‍රියේ සම්බුද්ධ දේශනාවන් අතර අංගුත්තර නිකායට අයත් නිබ්බේධික සූත්‍ර දේශනාවයි අද දවසේ සවන් යොමු කරන්නට මේ හැම දිනාගම සූදානම බලාපොරොත්තු වේ. කෙලෙස් සිඳලන කෙලෙස් විදලන ඒ ධර්ම පරියායයි නිබ්බේධික සූත්‍රයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිබ්බේධික සූත්‍ර දේශනාවේ ආරම්භ කොටස අපි පසුගිය සතියේ කතා කරන්න තියදුනා. අදෙහි සඳහන් වෙන තවත් නිවන් දොරක් ඉවර වෙන ධර්ම න්‍යායකුයි මේ දේශනා පාඨයන්ගෙන් කියවුනි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා මහණනි වේදනාව දත යුතුය. වේදනාවෙහි නිධාන සම්භවය දත යුතුය. වේදනාවෙහි නානත්වය දේමත්තතාව දත යුතුය. වේදනාවෙහි විපාකය දත යුතුය. වේදනා නිරෝධය දත යුතුය. වේදනා නිරෝධ කරන ප්‍රතිපදාව දත යුතුය. මෙසේම යමක් කියන ලද නම් මෙන්න මේ සඳහාය. යංකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තංති. මායේ යමක් සඳහා කියන ලදිද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තිස්සෝ භික්ඛවේ ඉමා වේදනා. තිස්සෝ භික්ඛවේ වේදනා. මහණනි වේදනා තුනක් තියෙනවා. සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, සැපද නොවු දුක්ද නොවු අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. වේදනාව තුන් ආකාරයි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ වේදනාවන් පිළිබඳව කළ දේශනාවන් විවිධාකාරයෙන් දේශනා වෙනවා. සමහර තැනක වේදනාව දෙආකාරයේ සැප වේදනා, දුක් වේදනා. සමහර තැනක තුන් ආකාරයකින් ඉන්නවා. සමහර තැනක සය ආකාරයකින් දක්වලා තියෙනවා. කෙසේ නමුත් වේදනාව 108 ආකාරයකින් දක්වපු තැනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. එහෙ නිසා සැප වේදනාවත් උපදිනවා. එහෙ නිසා දුක් වේදනාවත් උපදිනවා. එහෙ නිසා සැපද නෝ දුක්ද නෝ අදුක්ඛම සුඛ වේදනාවක්. කන නිසා සැප වේදනාවක් උපදිනවා. කන නිසා දුක් වේදනාද උපදිනවා. කන නිසා දුක්ඛම සුඛ වේදනාවක්. නාසය, දිව, කය, මනස නිසා සැප වේදනාත් උපදිනවා. දුක් වේදනාත් උපදිනවා. අදුක්ඛම සුඛ වේදනාත් උපදිනවා. මේ විදිහෙන් මේ තුන් වේදනාව ආධ්‍යාත්මික ආයතන 6න් වැඩි වෙනවා 18ක්. ඒ වගේම ඇසට ගැටෙන රූපය නිසා සැප වේදනාවක්. රූපය නිසා දුක් වේදනාත් එනවා. රූපේ නිසා සැපද නෝ දුක්ද නෝ අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. ශබ්දේ නිසා සැප වේදනාවක් ඇති වෙනවා. ශබ්ද නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. ශබ්ද නිසා දුක්ඛම සුඛ වේදනාවක් ඇති වෙනවා. ගන්ධ, රස, පහස, ධම්ම මේ බාහිර අරමුණු 6 නිසා සැප වේදනාද, දුක් වේදනාද, අදුක්ඛම සුඛ වේදනාද ඇති වෙනවා. මේ ආකාරයෙන් බාහිර ඇසුපට වේදනා 18යි. ආධ්‍යාත්මික බාහිර වශයෙන් එකතු වුණාම 36ක්. අතීතය ඇසුරුකොට, වර්තමානය ඇසුරුකොට, අනාගතය ඇසුරුකොට මේ 36 කාලත්‍රයෙන් වැඩි වුණාම 108 ආකාරයකින් වේදනාව විභාග කොට දක්වනවා, බෙදා දක්වනවා බුදුරජාණන් වහන්සේ. මේ සූත්‍රයේ සියල්ල හකුලවලා තිස්සෝ වේදනා, වේදනාව තුන් ආකාරයකින් දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා කතමෝච භික්ඛවේ වේදනා නිදාන සම්භව මහණනි මේ වේදනාව හටගන්නේ කොහොමද මේ වේදනාවට හේතුව මොකක්ද කුමක් නිධානය කරගෙන කුමක් හේතු කරගෙන වේදනාව හටගන්නවාද පස්සෝ භික්ඛවේ වේදනා නිදාන සම්භව මේ වේදනාව නිරන්තරවම හටගන්නේ ස්පර්ශ හේතුවෙන් පස්සපච්ච වේදනා අපි දන්නවා තින්නං සංගති පස්සෝ ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනෙත් විඥානෙත් පහළ වූ තැන ස්පර්ශය ස්පර්ශය කියන්නේ චෛතසිකය ඒ ස්පර්ශය නිසා උපදිනවා වේදනාවක් වෙන චෛතසිකය ඒ වේදනා චෛතසිකයේ සපසහගත වෙන්න පුළුවන් දුක්සහගත වෙන්න පුළුවන් අදුක්ඛසහගත වෙන්න පුළුවන් ඒ වේදනාව එතකොට ස්පර්ශය නිසා හටගන්නේ චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ධාන සම්පස්සේ ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ ඇස් පහස නිසා වේදනාව හටගන්නවා කනේ පහස නිසා වේදනාව හටගන්නවා නාසයේ පහස නිසා වේදනාව හටගන්නවා දිවේ පහස නිසා වේදනාව හටගන්නවා කාය පහස නිසා වේදනාව හටගන්නවා මනෝ පහස නිසා වේදනාව වේදනාව හටගන්නේ මේ ස්පර්ශ වුණොත් ස්පර්ශය ඇති කල්හිමයි වේදනාව ස්පර්ශය නිදාන කොට ස්පර්ශයේ හේතු කොටගෙනයි මහණනි වේදනාව හටගන්නේ කතමාච භික්ඛවේ වේදනානං වේමත්තත මහණනි වේදනාවෙහි නාමස්සේ මත් වේමත්තාවේ මහණනි වේදනාවක් තියෙනවා සාමිස වූ සැප වේදනාවක් ඒ වගේම නිරාමිස වූ සැප වේදනාවක් සාමිස වූ දුක් වේදනාවකුත් තියෙනවා සාමිස වූ නිරාමිස වූ දුක් වේදනාවකුත් තියෙනවා සාමිස වූ අදුක්ඛම සුඛ වේදනාවකුත් තියෙනවා නිරාමිස වූ අදුක්ඛම සුඛ වේදනාවකුත් තියෙනවා මහණනි මේ වේදනාවේ නානත්වයයි සාමිස නිරාමිස පංචකාම ගුණිත රූප ශබ්ද ගන්ධ රස පහස මේ ආදී අරමුණු කාම සංකල්ප වශයෙන් අරමුණු වෙනකොට සැප වේදනා උපදිනවා රූපය ඇසුරු කොටගෙන කාම සංකල්පයෙන් යුතුව සංකප්ප රාගෝ පුරුසස්ස කාම ඒ සංකල්ප රාගයෙන් යුතුව රූපය ඇසුරු වෙනකොට සාමිස වූ සැප වේදනාවක් කාම නිස්සිත සැප වේදනාවක් ශබ්දයේ ඇසුරු කොට ගන්ධයේ රසයේ පහස ඇසුරු කොට වේදනාවක් හට ගන්නවා සැප වේදනාවක් හට ගන්නවා ඒ වගේම නිරාමිස සුඛ වේදනා නිරාමිස වූ සුඛ වේදනාව. කාම නිස්සෘත නො වූ සුඛ වේදනාවක්. ඒ රූපේම ඇසුරු කොටද විය හැකියි. රූපාදී අරමුණු වලින් තොරද විය හැකියි. කෙනෙකුට රූපයක් රාග නිස්සෘතව සැප වේදනාවක් ඇති කරන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒ රූපයම අනිත්‍ය ආදී වශයෙන් අසුභ වශයෙන් බලා ආධ්‍යාත්මික සුඛයක් කාමනිසෘත නො වූ සුඛයක් සැපයක් උපදවා ගන්නට පුළුවන්. යම් අරමුණක් රූපාදී යම් අරමුණක් කාම නිස්සෘතව සිහි කරනකොට ඇසුරු කරනකොට සැප වේදනාවක් උපදිනවා වගේම එබඳු අරමුණක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් විදර්ශනා දී වශයෙන් අරමුණට නැගෙනකොට ඒ හටගත්ත අරමුණෙහි උපන් රාග නිස්සෘත බව දුරු වෙනකොට අත්හැරෙනකොට ආධ්‍යාත්මිකව හටගන්න මහා සුවයක් තියෙන දැවීමෙන් උත්තැවීමෙන් වෙන් වෙන බව ඒ සුවය නිරාමිසයි. කාම නිස්සෘත නැහැ. කමතහන් වඩන ඇත්තු ඒ සැපය අත්දකි. කෙනෙකුට ප්‍රිය වූ මනාප වූ අරමුණ යෝගාවචරයෙකුට යථාර්ථය අවබෝධ කරවන උතුම් අරමුණක් කරගන්නවා. ඒ කාමයෙන් වෙන් වෙමින් කාමයෙන් මිදෙමින් ඇතිවෙන අසීමිත සුවය නිරාමිස සුඛාවේදනා කාමයෙන් වෙන් වෙනකොට කාම අරමුණු වලින් මිදෙනකොට ඇතිවෙන සුවය නිරාමිසයි. ඒ වගේම සාමිස දුක්ඛාවේදනා සාමිස වූ දුක් වේදනාවක් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අසාත වූ අකමැති අරමුණක් ඇහැට කනට නාසයට දිවට කයට මනසට ලැබුණොත් කාම ලෝකය තුල ඒ අකමැති අරමුණ ලැබුණාම දුකටපත් වෙනවා. දුක් වේදනාව උපදිනවා. අකමැති. අකමැති දේ ලැබුණු නිසා සාමස වූ අරමුණ ඇසුරු කොටගෙන උපන් දුක් වේදනා. නිරාමිසව උපදින දුක් වේදනාවකුත් තියෙනවා. යෝගාවචරයෙකු ධර්ම මාර්ගය ඇසුරු කරනකොට ලෝතුරු මඟ වඩනකොට කෙලෙස් සංසිඳවන ප්‍රතිපදාව පිළිදෙනකොට එහෙම ධර්මයක් ඇසුරු කරමින් සිටියදී යම් යම් අරමුණු වල මුලා වෙලා රාග නිස්සිත ද්වේෂ නිස්සිත හැඟීමක් පහළ වෙච්ච ගමන්ම එබඳු යෝගාවචරයන් කුල අදහසක් වෙනවානේ මෙබඳු දහමක් ඇසුරු කරද්දී මේ අකුසල ධර්මයන්ගේ ආදීන මෙපමණ දකිද්දී මේ හිතේ තාමත් මේ අකුසල ධර්මියෝ පහළ වෙනවා කියලා ඒ පහළ වෙච්ච අකුසල ධර්මයන් පිළිබඳව කම්පා වෙන බවක් තියෙනවා. කවදානම් මේ අකුසල ධර්මයන්ගෙන් මිදෙන්න කවදානම් මේ අකුසල ධර්මයන් නිරවශේෂයෙන් නිරුද්ධ කොට තැනින් ලබන්දෝ කියලා දුක්ඛ සහගත හැඳීමක් ඇති වෙනවා. ඒක නිරාමිසයි. දැන් අර සාමිස සැප වේදනාවේ ලෝභ සහගත යෙදিলা, රාග සහගත ලෝභ විතේ. සාමිස දුක් වේදනාවේ පටිඝ සහගත බව යෙදিলা, තරහව නිරාමිස දුක් වේදනාවේ දේශනේ අපමෙත්ත ධමනසගත බව තියෙනවා නමුත් නුවණ යෙදিলা අකුසලයේ අකුසලයේ හැටියට හඳුනගෙන අකුසලයේ ඇතිවීම පිළිබඳවයි පප්පනේ කුසල සාගතයි සාමිස අදුක්කම සුඛාරේද සාමිස වූ අරමුණු තියෙනවා සැපද නොවූ දුක්ද නොවූ වේදනාව අපි හිස් වූ අවකාශය දිහා බැලුව දිට්ඨියක් දිහා බලාගෙන හිටියෝ හිස් වූ අහස දිහා බලාගෙන හිටියෝ සංවේදී අපට සැප වේදනාවක නොවන දුක් වේදනාවක නොවන අදුක්ඛම සුඛ වේදනාවක් හටගන්න පුළුවන්. සැපේට හේතු වෙන දුකට හේතු වෙන අරමුණක් නොවන කල ඉෂ්ඨ අරමුණක් හෝ අනිෂ්ඨ අරමුණක් නොවන අරමුණක් ලැබෙනකොට මධ්‍යස්ථ වේදනාව උපේක්ෂා ගෘහිකන දුක්ඛම සුඛ වේදනා සැපද නොවු දුක්ද නොවු වේදනා ඒ වගේම නිර්ආමිත අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා කෙලෙස් ගින නිවෙන්න නිවෙන්න කාමාදී අරමුණු අතහැරෙන්න අතහැරෙන්න ලෝභ ද්වේෂ මෝහ දුරු වෙන්න දුරු වෙන්න සංසිඳන උපේක්ෂාසනකට එතන නුවණ යෙදিলা සාමිස අදුක්ඛම සුඛ වේදනාවේ මෝහය අවිද්‍යාවේදී නිරාමිස වේදනාවේදී අකුසලයේ දුරු කරමි අකුසලයේ යටපත් කරමි අකුසලයේ ඇති කරන රාග ද්වේෂ මෝහ ඇති කරන අරමුණු වලින් වෙන් වෙමින් කුසල සහගත කමතහන් සිත් පිහිටුවමි ඒ වේදනා උපදින බැවින් ඒ දෙක සලසාගතයි. එය හඳුන්වනවා නිරාමිත අදුක්ඛ වේදනා. මේ විදිහින් වේදනාවෙහි නානත්වයක් තියෙනවා. හේමස්ථාවයක් තියෙනවා. ඛතමෝච භික්ඛවේ වේදනාන විපාකෝ. මහන්ද වේදනාවේ විපාකෝ. යම් භික්ඛවේ වේදියමානෝ සච්ඡං සච්ඡං අත්ථභාවං අබිනුබ්බති පුඤ්ඤභාගියං වා පුඤ්ඤභාගියං වා මහණනි යම් යම් වේදනාවක් විදීද ඒ විඳින වේදනාව අනුවයි පුඤ්ඤ භාගිය හෝ අපුඤ්ඤ භාගිය හෝ ආත්ම භාවයේ ප්‍රතිලාභය ලැබෙන්නේ සාමිස වූ රාග නිස්ත්‍රිත සැපසහගත බවක් නම් අරමුණු වෙලා තියෙන්නේ රාග නිස්ත්‍රිත වූ වේදනා සැප වේදනාවක් නම් විඳින්නේ ඒ සාමස වූ සැප වේදනාව තුළ යෙදিলা තියෙනවා ලෝභ සිත රාග සිත ලෝභ සිතට කුසල් කියන්නේ අපුඤ්ඤ භාගිය පාපයේ පැත්තේ අකුසලයේ පැත්තටයි එකයි එබඳු අකුසල ගතියක් සමගනම් යෙදලා තියෙන මේ වේදනාව ඊට අනුරූපී වා ප්‍රභාවයක් ලැබෙනවා නම් ගතියක් වෙන්නේ අපුන් භාගිය වූ අත්භාවයක් ලැබෙනවා. වේදනාවේ ස්වභාවයම විඳින වේදනාව සාමිත වූ දුක්ඛ සහගතන ඒ දුක් වේදනාවත් එක්ක යෙදিলা තියෙනවා පටිඝය. තරහ වේදිලා තියෙනවා. තරහ කියන්නේ අකුසල පක්ෂය. අපුනිමාදී. අකුසල හේතු සමුදේ දිලනම් ඒ විඳින විඳීමත් එක්කම නම් ජීවිතේ නිමාව සනිකවෝ සම්මුති ඊළඟ ආත්ම භාවය අපුනි භාගය සැප විපාක සහිත නැ දුක් විපාක සහිත වෙනවා. ඒ වගේම සාමිසා අදුක්ඛම සුඛ වේදනා එතන අවිද්‍යාව මෝඩකම මුලාව යෙදිලා ඒ අකුසල ගතිය. ඒ අකුසල ගතිය හේතු කොටගත් වේදනාවක් නම් විඳින්නේ ඊටද ලැබෙන ආත්ම ප්‍රතිලාභය අපි නිභාගෙයි. මහණෙනි නිරාමිස වූ සැප වේදනාවක් නම් විඳින්නේ වේදිය මහණෙනි ඊට ලැබෙන ප්‍රතිලාභය ආත්ම ප්‍රතිලාභය පුණ්‍ය භාගියි. එතන කුසල සිත්යේ දිලා. ලෝභ සිත්යේ දිලා නැහැ. අලෝභී බව. නිරාමිස දුක් වේදනාවෙහි නිරාමිස අදුක්කම සුඛ වේදනාවෙහි ඒ වේදනාවන් විඳින්නේ කුසල සිතේදීලා. එනිසා ඒ විපාකය ශුන්‍ය භාගිය පින් පැත්තට බරවයි. සජ්ජං තජ්ජං අත්ථ භාවං අබිරුප්පති. මේ වේදනාවෙන් විපාකයේ තමයි මහන්නේ ඒ වේදනාවේ ස්වභාවය අනුව ආත්ම භාවය හදලා දෙන්නේ අත්ත් භාවය හදලා දෙන්නේ විපාකය වේදනාවේ විපාකය. මහන්නේ වේදනා නිරෝධේ තමයි ඛතමෝ ච වේදනා නිරෝධෝ පස්ස නිරෝධෝ විත්තරී වේදනා නිරෝධ ස්පර්ශ නිරෝධේනොයි වේදනාව නිරුද්ධ කරන්නේ. දැන් අපි වේදනාවේ නිධාන සම්භවය ගැන මුලින්ම කතා කළා. චක්ක සම්පස්සේ ඇතිකල්හි වේදනාව සෝත සම්පස්සේ ධන සම්පස්සේ ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ ඇති කල්හි වේදනා ස්පර්ශයේ තොත් වේදනා ස්පර්ශයේ කියලා කියන්නේ අධ්‍යාත්මික ආයතනයක් බාහිර ආයතනයක් විඥානයක් වෙන තුන් දෙනාගේ එකතු චක්කුම් පටිච්ච රූපේච පච්චිත චක්කු විඥානං තුන්න සංගති පස්සෝ. දැන් මේ තුන්දෙනාගේ වෙන්වීම එකතු වීම ස්පර්ශය වෙන්වීම ස්පර්ශය පිටි. දැන් වේදනාව ස්පර්ශය නිසායි හටගන්නේ මහණනි. ස්පර්ශයේ නිරෝධයෙන්මයි වේදනාව නිරුද්ධ වෙන්නේ. ස්පර්ශයේ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. දැන් මෙතන තියෙනවා ධර්මතාවයක් තේරුම් ගන්න. ඇසත් රූපයත් චක්කු විඥානයත් හටගත්තු ස්පර්ශ. මේ ඇසත් රූපයත් චක්කු විඥානයත් එකතු වෙලා ඉපදිලා වැඩි වෙලාවක් තියෙන්නේ ඒකෙමත් ඒ ධර්මයන්ගේ ස්වභාවය තමයි ඉපදෙනුත් වෙන බව. ඇස උපන් ධර්මයක් චරාව මරණයේ ස්වභාවකට ඇත්තා. ඇහැට ගැටෙන රූපයත් හටගත් එකක් චරා මරණයේ ස්වභාවකට. විඥානයත් හටගත් දෙයක් චරා මරණයේ ස්වභාවකට ඇති. එනිසා උත්සාහයක් ඇතත් නැතත් ඒ සිදුවෙන චක්කු සම්පස්සය නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශය නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශය නිසා හටගත් වේදනාවත් නිරුද්ධ වෙනවා. දැන් මේ ස්වභාවයෙන් එකතු වෙන තැන වෙන්නේ ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් වෙනවා. අතමාච දෙක්කවේ මහණෙනි කුමක්ද ස්පර්ශය නිරෝධ කරන ප්‍රතිපදාව? අයමේව අරියව අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව. දැන් වේදනාව නිරෝධ කරන ප්‍රතිපදාව ආරියස්ථාංගික. දැන් වේදනාව හටගත්තේ ස්පර්ශයෙන්. වේදනාව නැති වෙන්නේ ස්පර්ශ නිරෝධයෙන්. එහෙනම් වේදනාව නිරෝධ කරන්න නම් මොකක්ද නිරුද්ධ කරන්න ඕනේ? ස්පර්ශය නිරෝධ කරන්න. ස්පර්ශය නිරෝධ කළොත් ස්පර්ශ නිරෝධයමයි වේදනාවගේ නිරෝධය කියලා කියන්නේ. එහෙනම් වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපට හමු වෙන්න ඕන ස්පර්ශය නිරුද්ධ කර පිළිවි. දැන් අපි දන්නවා ස්පර්ශය දැන් ඇති වුණොත් ඇති වෙච්ච ස්පර්ශය වහා විඳින බවකුත් තියෙනවා. ඒක ස්වභාවිකයි. එහෙනම් මොකක්ද ස්පර්ශය නිරුද්ධ කරන්න තියෙන්නේ? එන වේදනාව නිරුද්ධ කරන්න බැහැ ස්පර්ශය තියෙනකම්. ස්පර්ශ වෙන තාක්කල් වේදනාව හටගන්න. වේදනාව නැති කරන්න නම් ස්පර්ශය නැති කරන්න. ස්පර්ශය නැති කරන්න නම් අපි කුමක්ද කළ යුත්තේ? මෙන්න මේ ධර්මයේ වැදගත්ම ඉගැන්වීම බුදුරජාණන් වහන්සේගේ වේදනා නිරෝධ ගාමිනී කටිපදාරි සත්‍ය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්බන්ධ සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. වේදනාව දහා අපි කොහොමද බලන්නේ? වේදනාව කොහොමද අපි බැලිය යුත්තේ? වේදනාව නිරෝධ වෙන විදිහට බලන්නේ කොහොමද? වේදනාව ඇති වෙන විදිහට බලන්නේ. වේදනාව වැඩි වෙන විදිහට බලන්නත් පුළුවන්, වේදනාව නැති වෙන විදිහට බලන්නත් පුළුවන්. වේදනාව දිහා බලන්න පුළුවන් නැවත නැවත ස්පර්ශ වෙන විදිහට බලන්නත් පුළුවන්, නැවත නැවත ස්පර්ශ නොවි ස්පර්ශයෙන් නිරුද්ධ වෙන විදිහට බලන්න පුළුවන්. ඒ හැකියාවත් නම් තමයි අපිට වේදනා නිරෝධගාමිනී අටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා වේදනාව ස්පර්ශය නිසා, ස්පර්ශය කියන්නේ ස්පර්ශ ආයතන ටිකයි. දැන් සාමාන්‍ය ලෝකේ අපි බොහෝ විට වේදනාවක් ඇති වුණා. චක්ක සම්පස්යෙන් වේවා, සෝත සම්පස්යෙන් වේවා, ඝාන සම්පස්යෙන් වේවා, ජීවහා සම්පස්යෙන් වේවා, කාය සම්පස්යෙන් වේවා, මනෝ සම්පස්යෙන්. ඒ වේදනාවක් හටගත්ත ගමන් වේදනාව දිහා බලන්නේ ස්පර්ශය නිසා හටගත්ත කියලා නම් නෙමෙයි. වේදනාව තියෙන්නේ මෙන්න මෙතනමයි. වේදනාව කැක්කුම තියෙන්නේ මෙතනයි කියලා අපි වේදනාවට හේතුවක් දක්වනවා. එක්කෝ අපි කියනවා වේදනාවේ අරය වේදනාව ආවේ අහවලා නිසා, අහවල් දේ නිසා, අහවල් අරමුණු නිසා කියලා බාහිර වේදනා. එහෙම නැත්නම් වේදනාව ආවේ මේ හැරිසාන්තිය. වේදනාව එහෙන් ආවා. එහෙමත් නැත්නම් ශබ්දේ නිසා, ගන්ධේ නිසා, රසේ නිසා, පහස නිසා, මේ ආදී බාහිර හේතු නිසා වේදනාව ආවා කියලා දකින්න. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ආයතන නිසා වේදනාව ආවා කියලා. එහෙම නැත්නම් විඥානයේ නිසා වේදනාව ඇති වෙනවා. අපි හැමතිස්සෙම වේදනාව ස්පර්ශය ඇති කල්ලි හටගත්ක් බවට නොදකින නිසා, එබඳු නුවණක් නැතිකම නිසා අපි හැමතිස්සෙම වේදනාව මේ ස්පර්ශ ආයතනවලට අයිති එකක් හැටියටයි දකින්නේ. ඒ කායික වේදනාව කියන තැන ප්‍රකටයි. එතන දිහා බැලුවොත් කායික වේදනාව ඇති වුණාම ආය ස්පර්ශයෙන් වේදනාවක් හටගත්තාම ඒ වේදනාව අපි දකින්න කයට අයිතිවක් ඇති වෙනවා. කයට අයිතිවක් වේදනාව ස්පර්ශය නිසා කියලා නෙමෙයි. වේදනාව කයෙහි හටගත්තු කයටයි. මෙන්න මෙහෙම බලනකොට කවදාවත් මේ ස්පර්ශ නිරෝධයක් වෙන්නේ නැහැ. ඒක තමයි ස්පර්ශ සමුදය. නැවත නැවත ස්පර්ශ වෙන හේතුව එතනයි තියෙන්නේ. වේදනාව ආධ්‍යාත්මික ආයතනයට හෝ බාහිර ආයතනයට හෝ විඥාණයට අයිති වූවක් කොට බලන තාක්කල් ස්පර්ශ නිරෝධයක් හෝ ඒ වේදනා නිරෝධ කරන මාර්ගයක් අපට ඇසුරු වෙලා නැහැ. එහෙනම් දැන් අපි සම්මා දිට්ඨිය භාවිතා කරලා වේදනා නිරෝධ කරන පිළිවෙත හොයාගන්න. අපි සම්මා දිට්ඨිය කියලා කියනකොට කතමං චාංසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ජන්මුච්චති සම්මාදිට්ඨි. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුවමයි දුක්ඛේ ඥානේ, සමුදය ඥානේ, නිරෝධ ඥානේ, මාර්ග ඥානේ කියන හතරටයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් අපි වේදනාව දකිනවා කියන තැන ඒ සතර නුවණ යෙදෙන්න ඕන. දුක්ඛ කියන්නේ කුමක්ද, සමුදය කියන්නේ මොකක්ද, නිරෝධය කියන්නේ මොකක්ද, මාර්ගය කියන්නේ මොකක්ද කියන සතර නුවණ, සතර දැනුම වේදනාව සමග යෙදුණොත් අපිට පුළුවන් මේ වේදනා නිරෝධ පිළිවෙතක් හොයාගන්න. බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ, පංචපාදානස්කන්ධය දුක හැටියට දේශනා කළා. උපපාදානස්කන්ධය, වේදනාපාදානස්කන්ධය, සංඥාපාදානස්කන්ධය, සංඛාරුපාදානස්කන්ධය, විඤ්ඤාණපාදානස්කන්ධය. දැන් අපිට මෙතනදී වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය අනිවාර්යයෙන්ම ගන්න. ඒක බාහිර අධ්‍යාත්මික ආයතන වලට රූපාදී ස්කන්ධයන්ට සම්බන්ධතාවයේ පුතිය. දැන් අපි දුක දුක හැටියට දැක්කොත් සමුදය හඳුන ගන්න පුළුවන්. දුකට හේතුව හඳුන ගන්න. දුකට හේතුව හඳුනගත්තොත් තමයි ඒ හේතුව ඉවත් කරන්න පුළුවන්. හේතුව ඉවත් කළොත් තමයි දුක නිරුද්ධ වෙන්නේ. ඒ හේතුව ඉවත් කරන දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල කියලා දෙනවා ඊට සම්බන්ධයි. මෙන්න මේ පදනමේ සිට ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. එහෙනම් අපි වේදනාව මොනවද බලන්න. දැන් වේදනාවක් ඇති වෙනකොට මොනවද බලන්න. වේදනාව ස්පර්ශයෙන් හට ගන්නවා. ස්පර්ශයෙන් නැති වෙනකොට නැති වෙන බව දැන් දේශනාවේ කියුණා. වේදනාවක් හට ගන්නකොටම මේ වේදනාව හටගත්තේ මෙන්න මේ ස්පර්ශය නිසා. අපට සිද්ධ වෙනවා වේදනාවට හේතු ස්පර්ශය හඳුනගන්න. චක්කු සම්පස්සේද, සෝත සම්පස්සේද, ගහන සම්පස්සේද, ජීව සම්පස්සේද, කාය සම්පස්සේද. අපි හිතමු කාය සම්පස්සේන් කියලා. කාය ස්පර්ශයෙන් වේදනාව හඳුනගන්න. කාය ස්පර්ශය කියලා කියන්නේ කාය අහසත්ව විඳින්න. දැන් අපි බලන්න ඕන හඳුනගට තියෙනවා ස්පර්ශය කියලා කියන්නේ කයද? ස්පර්ශය කියන්නේ පහසද? ස්පර්ශය කියන්නේ කාය විඥානයද? ස්පර්ශය කියන්නේ කයද නොවේ? ස්පර්ශය කියන්නේ පහසද නොවේ? ස්පර්ශය කියන්නේ කාය විඥානයද නොවේ? කයත් පහසත් කාය විඥානයත් ඇති කල්හි හටගන්න එතකොට ස්පර්ශය කියලා කියන්නේ මේ හේතු තුනම නෙමෙයි හේතු ඇති කල්හි හටගන්න ධර්මතාවයක් නම් ඒ ස්පර්ශය නිසා නම් වේදනාව හටගන්නේ. දැන් අපි වේදනාව හටගන්න හේතුව ස්පර්ශය අතහැරලා මේ වේදනාව ඇති වුනේ මෙතනින් කියලා ආත්‍යාත්මික වූ බාහිර වූ ආයතනයන්ට කලපලා බලනවා නම් අපි ඇත්ත ඇති සතියෙන් දැකලා නැහැ. හේතුඵල ධර්මතාවයක් අපිට හමු වෙලත් නැහැ. අපි වේදනාවට හේතුව දකින්න වැරදි තැනකි. එතකොට වේදනාවට අරමුණු කරගත්තේ අපි වේදනාවට හේතුව කරගත්තේ ආධ්‍යාත්මික ආයතනේ හෝ බාහිර ආයතනේ කය හෝ පහස. එතකොට අපේ විඥානයේ පිහිටියේ අරමුණ උනේ විඥාණයට රූපේ. රූපේ අරමුණ වුණා නම් රූපේ වැසගත්තා නම් රූපේ පිහිටියා නම් විඥාණය මේ ස්පර්ශ නිරෝධ වෙන්නේ නැහැ. නැවත නැවතත් ස්පර්ශ වෙනවා. මේ ස්පර්ශ සමුදේ යන්තේ. නැවත නැවත කාය විඥාණයමයි පිහිටන්නේ. කායත් පහසත් කාය විඥානයක් ඇති කල්හි කාය ස්පර්ශයේ ඇති කල්හි වේදනාව. මේ ස්පර්ශය නිසා වේදනාව නැවත නැවත හටගන්නවා. දුක ඇති වෙන්නේ එහෙමයි. ඉතින් අපි වේදනාවක් හටගන්නකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මහණෙනි මේ පහස නිසා වේදනාවක් ඇති වෙනවා. පහස නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව මහණෙනි එක වේදනාවක් විඳින්න. වේදනා දෙකක් විඳින්න එපා. එක උලක් ඇනිලා දුක් වේදනා විඳිද්දි ඒ උල ළඟින් තවත් උලක් ඇනගෙන විඳින්න එපා. උනන්ත මෙහෙදි දේශනා කරන්න මේ පුරාණ කර්මයෙන් හටගත්ත මේ කය එහැ කනනාසයේ දිව කය පුරාණ කර්මයෙන් හටගත්ත නිසා මේ වේදීපාක පහළවෙන්න ඕන. අරමුණු ගැටුණොත් ස්පර්ශ වල වේදනා ආිනවා. ඒක ස්වභාවයක්. ආ ස්පර්ශය වුණොත් කයට යමක් ගැටුණොත් ආය ස්පර්ශයෙන් වේදනාවක්. දැන් මේ වේදනාව රහතන් වහන්සේලාට වින්දා. බුද්ධංග සූත්‍ර ධර්ම දිහා බැලුවාම පේනවා උන්වහන්සේලාට ඒ දුක්ඛ වේදනාවන්ගේ පීඩා විදි බව. අනාත්ම වූ ධර්මතාවයක් ඇටියට ඒ දැක්කත් ඒ පහස නිසා හටගත් වේදනාව උන්වහන්සේලාට දැනුණා. දැනෙන හඳුනන බව උන්වහන්සේලාට තිබුණා. ඒකින් මිදෙන්න බැරි වුණා. එහෙමනම් උන්වහන්සේ අපට දේශනා කරන්නේ මේ හටගන්න වේදනාව ආත්ම කොටගෙන මම මගේ මගේ ආත්මයේ කියලා තෘෂ්ණා සමුදයෙන් ඇසුරු කරන්න එපා. තෘෂ්ණා සමුදයෙන් මේ වේදනාව ඇසුරු කළොත් ඇසුරු වුණොත් මේ දුකින් ගෙවීමක් නෑ, මේ දුකින් මිදීමක් නෑ. එනිසා උන්වහන්සේ අපට දේශනා කරනවා සමුදය බැහැර කරගන්න. සමුදය බැහැර කරගන්න ක්‍රමයේ අපි හොයාගන්න. ක්‍රමයේ හොයාගන්න ඕන. එහෙනම් දැන් අපි දැනගන්න ඕන මේ ආයතනයන්ට අරමුණක් ගැටුණොත් ස්පර්ශය වෙනවා. ස්පර්ශය වුණොත් වේදනාව හටගන්නවා. මේක ධර්මතාවය. මෙන්න මේ ධර්මතාවය හඳුනගෙන තේරුම් අරගෙන වේදනාව කුමන හේතුවක් නිසා හටගත්තද කියලා හඳුනගන්න උත්සාහවත් වෙනවා. අර වැරදි විදිහට නම් නොවේ. මේ වේදනාව තියෙන්නේ මෙතනයි මෙතනයි කියලා පැනවීමකට නොගොසි. එහෙම පැනවීමක් කරනකොට අපි වේදනාව විතරක් නෙමෙයි කයත් ආත්ම කොටගෙන රූපයත් ආත්ම කොටගෙන රූපේ දුපාදාන කරගෙන වේදනාව දුපාදාන වෙලා සංඥා සංඛාර විඥාන දුපාදාන පංච උපාදානස්කන්ධයෙන් උපාදාන වෙලා මම මගේ කියලා අරගෙන ඒ මේ වේදනාව ඇති වෙනකොට අරමුණු වෙලා තියෙන කය මෙතනයි තියෙන්නේ කියලා. කය උපාදාන වෙලා. කයත් වේදනාවත් උපාදාන නොවෙන්න නම් අපි හඳුන ගන්න වෙනවා ස්පර්ශය කියන්නේ කොහොමද කියලා. ස්පර්ශය කයට අයිති වුවක් නොවේ. බාහිර ආයතනයට අයිති වුවක් ද නොවේ. විඥාණයට අයිති වුවක් ද නොවේ. මෙන්න මේ තුන් දෙනා හටගන්නකොට යතිකල්ලි හටගන්න ධර්මතාවයක් වෙනවා ස්පර්ශ. ස්පර්ශය නිසායි වේදනාව. දැන් ඔන්න අපි වේදනාවක් ඇති වෙනකොට මෙන්න මේ ස්පර්ශය නිසා හටගන්නවා. මේ ස්පර්ශය දිනනකොට මේ වේදනාව නිරුද්ධ වෙනවා කියලා බලන්නවා. හැබැයි මෙන්න මෙතනට විශාල නුවණක් ඕන වෙනවා. අපි හැමතිස්සෙම මේ නුවණ නෙමෙයිනේ. අපේ සාමාන්‍ය ස්වභාවයේ වේදනාව ඇති වෙනකොටම වේදනාව එන්නේ මෙතනයි කියලා මේ මැද ස්පර්ශය අතහැරලා වේදනාවට හේතුව මේ ආයතනයන්ට බර කරනවා. ආයතනයන්ට බැර කරනවා. මෙහි හේතුව කියලා දකින්න. එබඳු ස්වභාවයක අපි ඉන්න බව තේරුම් ගන්න. දැන් අපිට ඒක වෙනස් කරන්නයි ඕනේ. එහෙනම් දැන් මෙන්න මේ වැරදි ස්වභාවය නිසා මේ ස්පර්ශේ නිරෝධයක් නැහැ. ස්පර්ශ නිරෝධන නිසා වේදනා වේදන නිරෝධයක් නැහැ. නැවත නැවත මේ දුක සිත් කරන්ට වෙලා තියෙනවා කියලා ඉඳන්. ඒ බව දැන වේදනාවක් ඇති වෙච්ච ගමන් යම් වේදනාවක් ඇති වෙච්ච ගමන් අපි මහන්සි ගත්තොත් මේ ස්පර්ශය කියලා කියන්නේ කයට දායිත නැති කාය පහසටද කයට ගැටෙන දෙයට දායිත නැති කාය විඥාණයට දායිත නැති මේ ඇතිකල්ලි හට ගන්න ධර්මතාවයක් හැටියට මේ ස්පර්ශය හඳුනා ගන්න පුළුවන් නම් මෙන්න මේ වේදනාවන්ගෙන් නිදීමේ මාවත මාර්ගය අපිට ලැබෙනවා. එතනදී අපිට හමු වෙනවා වේදනාවේ ස්ථබේ ස්වභාවය. ස්පර්ශය නිසා හට ගන්න වේදනාවේ ස්නේහ ස්පර්ශයේ දිනුට නිරුතේ. ස්පර්ශය මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා ගන්න සුදුසුක්ද කියලා ඇත්ත වේදනාව තුළ දකින්න පුළුවන් වෙනවා. වේදනාව මගේ නම් මම නම් මට අයිති නම් කැමති කැමති ආකාරයෙන් පවත් ගන්න පුළුවන් වෙනවා. අකමැති දේ එන්ට නොදී කැමති දේ පවත්වා ගන්න පුළුවන් තමයි. අකමැති දේ පහළ නොවන්නත් කැමති දේ පවත්වන්නත් පුළුවන්කම් තියෙනවා. එහෙත් දැන් අපි වේදනාව දිහා බලනකොට පේනවා අකමැති දේ දෙනවා කැමති දේ දෙනවා. අකමැති දේ පවතිනවා අකමැති දේ. දැන් මේක එපා මේක ඕන කියලා නවත්වන්න බෑ පවත්වන්න බෑ. එහෙනම් මේ නිබඳ ධර්මතාවයක් ඇතිනම් ඒ වේදනාවද මෙන්න මේ හේතුව නිසා නම් හටගන්නේ. මේ හේතු නැති වෙනකොට නැති වෙන බවක් තියෙනවා නම් මෙතන ආත්මීය බවක් මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න සුදුසු බවක් තියෙනවද කියලා අපි පළමුවෙන් හඳුනා ගන්නවා. මම නම් මගේ නම් වේදනාව මගේ ආත්මය නම් කැමති දේ පවත්වන්න පුළුවන් වෙන්න ඕන. කැමති දේ කැමති කාලයක් පවත්වාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් එහෙත් අපට පැහැදිලි ඒ දේ කරන්න බෑ. සැප වේදනාවක් තියෙනවා. සැප වේදනාවට හේතු ස්පර්ශය තුනම. එහෙත් ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොට කැමති වුණත් අකමැති වුණත් සැප වේදනාවක් නෙමෙයි. නිරුද්ධ වෙනවා. එහෙනම් මේක මගේ වසඟේ මගේ අයිතිය පවතිනක් නොවේ. මෙන්න මේ හේතු ඇති කල්ලි හටගන්න ධර්මතාවයක් නම් එහෙනම් එබඳු ධර්මතාවයක් ඇති තැන මම මගේ මගේ ආත්මය කියන අදහස උපන්න නම් උපන්නේ මේ වේදනාව මම මගේ කියන අදහස උපන්න නම් උපන්නේ උපදින්නේ මේ ඇත්ත නොදකින නිසාම නේද? වේදනාවෙහි මේ ඇත්ත නොදන්න කම නිසාම නේද? ඇත්ත ඇතිසටින් නොදකින නිසා නේද වේදනාව මම මගේ කියන සංහා රූපන්. තණ්හාවෙන් ආසාවෙන් තෘෂ්ණා දෘෂ්ටියෙන් මේ වේදනාව ඇතුළු වෙන නිසා නේද මේ වේදනාව විඳින්නා බව තමා පත් වෙන්නේ. වේදනාවේ විඳුන්නේක් නිර්මාණය වුණේ වේදනාවේ හිමිකරුවෙක් නිර්මාණය වුණේ මේ වැරදි තෘෂ්ණා දෘෂ්ටිය නිසා නේද? වැරදි තෘෂ්ණා දෘෂ්ටිය හටගත්තේ ඇත්ත ඇතිසටින් නොදකපු නිසා නේද? කොහොම අපට පේනවා වෙන් වෙනවා දුක දුකට හේතුවක්ද? ඒ හේතුවක් දුක වෙන් වෙනකොට වෙන් කරලා බලන්න පුළුවන් වෙච්ච තැනම සමුදේට ඉඩක් නැහැ. පවතින ධර්මතාවයක් තියෙනවා. ස්පර්ශය නිසා හටගන්න වේදනාව. ස්පර්ශය නිසා හටගන්න වේදනාවක ධර්මතාවයක් තියෙනවා. ඒ මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවන. රහතන් වහන්සේලාටත් ඇසුරු වෙන ධර්මතාවයේ එය වෙනවා සාමාන්‍ය ජීවිතයේදී. හැබැයි මේ ආර්ය මාර්ගය තුල මේ සියලු වේදනාවන් ක්ෂය කරලා සියලු වේදනාවන් නිරුද්ධ කරලා වැඩ ඉන්න පුළුවන් පිළිවෙතකුත් තියෙනවා. නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය වේදනා සංඥා නිරෝධ කරලා සියලු සංස්කාර නිරුද්ධ කරලා වැඩ ඉන්න පුළුවන්, නිවන ඇසුරු කරන්න පුළුවන් තැනකුත් තියෙනවා. ඒ නිරෝධ සමාපත්තියට සමවැදී ඉන්න අනතුරුව ඊට මෙහා ස්පර්ශය නැවත නැවත නොවන්න නම් අපිට මෙහිදී අනුගමනය කළ යුතු වෙනවා මෙන්න මේ දැක්ම ඇතිව. අපි හඳුනා ගන්නවා මේ වේදනාව මෙන්න මේ හේතුව නිසා හට ගන්න බව නොදකින හැම මොහොතකම. මේ වේදනාවට හේතුව මේ ආයතනේ නිසා, ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ, විඥානයේ කියන මේ හේතු දිහාවට සිත යොමු වෙන හැම මොහොතකම නැවත නැවත ස්පර්ශයට හේතුව තණ්හාව ඉපදිනා. විඥානයේ පිහිටන භූමියකයි හිත පිහිටව ගත්තේ. රූප, වේදනා, සංඥා, චේතනා, විඥානස්ථಿತಿ, විඥානයේ පිහිටන තැන. ඒ විඥානයේ පිහිටන තැනකයි හිත පිහිටුවා ගත්තේ. නැවත ආයතනයේ පියුපන්නේ. ආයතනයක් හටගත්තා කියලා කියන්නේ නැවත ස්පර්ශය. නැවත ස්පර්ශයෙන් නැවත වේදනා. මේ ස්පර්ශයගේ නිරෝධයක් නැහැ, වේදනාවේ ඉවරයක් නැහැ. එහෙත් දැන් අපි ඊට බුදුරජාණන් වහන්සේ අර කළ දේශනාව කිව්වොත් උල් දෙකක් ගැනගෙන විඳින්න එපා කියන්නේ. හැමතිස්සෙම කාය ස්පර්ශයෙන් හටගන්න වේදනාව ඒ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වී යන බව අරමුණු කරන්න පුළුවන් බවක් තියෙනවා. මෙනෙහි කරන්න, සිහි කරන්න පුළුවන් බවක් තියෙනවා. මෙන්න මේ මනෝමය අවස්ථාවේදී අපි යෝනිසෝ මනසිකාරයේ යොදා ගත්තොත් නුවණින් දකින දහම අපි ඇසුරු කළොත් අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ ස්පර්ශය නිසා හටගත් වේදනාව ඒ මොහොතේම සිඳී බිඳී යන බව. ස්පර්ශයේ නිරෝධයෙන් නිරුද්ධ වී යන බව. වේදනාවේ ඇතිවීමක්ද දකින්වා, වේදනාවේ නැතිවීමක්ද දකින්වා. එතකොට වේදනාවේ ඇතිවීමත් වේදනාවේ නැතිවීමත් දකින යෝගාවචරයෙකුට ඒ වේදනාව මම මගේ කියලා ආත්ම කොටගෙන නැහැ. ඔහුට කෙලෙස් සිඳෙන, ආශ්‍රව සිඳෙන, ආත්ම දෘෂ්ටිය සිඳී යන උතුම් අරමුණක් බවට පත් වෙනවා වේදනාව කියන ආරම්භය. වේදනාව කියන ගතිය වේදනා ස්කන්ධය හැටියට. ඉතින් මේ වගේ ටිකක් අමාරු ගැඹුරු අදහසක් මේ නිබ්බේධික ප්‍රතිපදාව තුල තිබුණත් අපි ටිකක් මේක අපට තේරෙන පැහැදිලි සරල විදිහකින් කල්පනා කරලා බැලුවා. අපේ ප්‍රායෝගික අත්දැකීම අපි කාටක් කියනවා වේදනාව ඇති කරගන්න, නැති කරගන්න කොහොමද කියලා. වේදනාව දිගින් දිගට පවත්වන්න හා ඒ වේදනාව අතහැර දාලා ධර්මතාවයක් ඇටියට ඉන්න පුළුවන් ක්‍රමයක්. ඒ සඳහා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මනීයය, ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සඳහන් සම්මා දිට්ඨිය යෝනිසෝ මනසිකාරය හරි විදියට හරියට හරි විදියට හරි තැන යොදාගත්තොත් අපිට මේක අනුපස්සනාවක් වෙනවා. මනන් අපි කොහොමද ඒක ඒ විදිහෙන් ආශ්‍රවක්ෂේ කරන විදියට තෘෂ්ණා දෘෂ්ටි දුරු වෙන විදියට ඒ වේදනාව දුන්න බරක්. අපි මේ කාලය තුල ඇසු ධර්මයක් තියෙනවා. මේ කාලය තුල ඇසු ධර්මයක් තියෙනවා. අන්න ඒ ධර්මයේ නැවත වතාවක් අපි මොහොතකට සිහි කරලා බලමු. දැන් ඔබ මොහොතක් මේ වෙලාවේ වේදනාව කියන අත්දැකීම ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්න. දැන් ටිකක් අවධානය යොමු කරන්න කොහේ හෝ දැනෙන වේදනා ස්වභාවයකට. හොඳින් සිත යොමු කරන්න. දැන් සිත හොඳට යොමු කළොත් වැරද්ද නිවැරද්ද අපිට හඳුනා ගන්න පුළුවන්. එක්කම වේදනාව ඇති වෙනකොට යම් පෙනෙන දැනෙන ස්වභාවයක් හිතට හසු වෙන ස්වභාවයක් ඔබට පෙනෙනවා ඇති. එක්කම තියෙන්නේ වේදනාව තියෙන්නේ මෙන්න මෙතනයි කියන සිතේ මවලා දෙන සංඥාමය ස්වરૂපයක් පෙනෙනවා ඇති. දැන් හඳුනා ගන්න මෙන්න මෙතන. සිතට පෙනෙන සිත මවලා දෙන සිතින් හදලා දෙන මනෝමය මේ ස්කන්ධ ටික ආයතන ටික එකතු වෙලා හදලා දෙන ධර්මතාවයක් තියෙනවා. දැන් බලන්න. දැන් බලන්න. ඒ පෙනෙන දැනෙන ස්වභාවය කයටයි පිට. කය දෙය තේන්නේ. කයට ගැටිච්ච දේ දෙය තේන්නේ. නැත්තම් කාය විඥානය. කයට හෝ පහසට හෝ කාය විඥානයට අයිති දෙවි හසු වෙච්ච ධර්මතාවය. දැන් අපි හැමතිස්සෙම වේදනාවක් ඇති වෙනකොට මෙන්න මේ හිතෙන් හදලා දෙන මේ ස්කන්ධ ටික දාපු තියෙදිලා හදලා මවලා දෙන මෙන්න මේ ධර්මතාවය ළඟ තමයි අපි මුලා වෙන්නේ. දැන් මේ පෙනෙන ස්වභාවය මේ දැනෙන ස්වභාවය ධාතුට අයිතිනේ ආයතනෙට අයිතිනේ ස්කන්ධයන්ට අයිතිනේ ස්කන්ධ එකතු වෙලා හදලා මවලා දෙන ධර්මතාවය. දැන් මේ පේන්නේ මෙතනයි කියලා කය මේ පෙනෙන ස්වභාවය මෙතනමයි කියලා කය නම් කරගත්තොත් කයට නම් කරගත්තොත් වැරද්ද මිත්‍යාව කොතනද තියෙන්නේ? මේ කියන තැන ඔබට දකින්න පුළුවන් නම් දැනෙනවා නම් මෙතෙක් වෙලාවක් කියපු බණ මේ නිදර්ශනය තුළ තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන, තමන්ටම අවබෝධ වෙන්න ඕන. අමාරු දෙය සරල දෙයක් වෙන්න. දැන් බලන්න හොඳට. කයත් පහසත් කාය විඥානයත් ඇති තැන හටගත් ධර්මතාවය මොකක්ද? දැනීම. කයත් පහසත් කාය විඥානයත් ඇති තැන දැනීම. දැන් දැනීම කයට අයිතිද පහසට අයිතිද කාය විඥානයට අයිතිද? ස්කන්ධයන්ට අයිතික ආයතනයට අයිතිද? දැන් මේ දින කීපය තුළ ආයෝගිකව අපි මේ වාර්තාවෙන් ලැබුවා. දැන් නැවත වතාවක් බලන්න හොඳටම. දැනීම කියලා කියන්නේ කයද පහසද කාය විඥානය? එහෙම නැත්නම් මේ තුන් දෙනා එකතුව හටගත් දෙයක්. එහෙනම් දැනීම මෙහෙට අයිති මෙහෙට අයිති මෙහෙට අයිති කියලා බලන තාක්කල් අපි ඇත්ත ඇත්ත තියෙන දකින්නේ නැහැ. වේදනා නිරෝධ කරන පිළිවෙත එතන නෙමෙයි. හැබැයි වේදනාව මේ දැනීම මෙන්න මේ හේතු ඇති කල්හි හටගත් ධර්මතාවයක් හැටියට මේ හේතු එකකටවත් අයිති නැති මේ හේතු ඇති කල්හි හටගෙන මේ හේතුන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට බලන්නට පුළුවන් නම් හැබැයි ඊට පෙර කලින් අපි මතක් කරලා දුන්නු අර ආර්ය ලක්ෂණ ටික බලලා පුරුදු කරලා තියෙන්නත් ඕන. කය පහස, කාය විඥානයේ කාය ස්පර්ශය, කාය ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව, සංඥා චේතනාමේ සියල්ලම හටගත් ධර්ම, චරාව, ව්‍යාධිය, මරණය, අප්‍රිය අමනාප දේ ස්වභාව කොට ඇති බව, දුක්ඛ ලක්ෂණ ස්වභාව කොට ඇති බව දැක තිබුණා නම්, බලාපොරොත්තු කොට තිබුණා නම්, එතකොට දන්නවා මේ දැනීම ඇති උනේ සැපසහගත වෙන්න පුළුවන්, දුක්සහගත වෙන්න පුළුවන්, සැපද නොවු දුක්ද නොවු වෙන්න පුළුවන්. එහෙත් මනස රූපයෙන් දැනුණත් දැනීම ඇති කළ මේ ධර්මතාවයේ ස්කන්ධයෝ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත බැවින් දුක්ඛ ස්කන්ධයන් ඇති තැන, දුක්ඛ කය පහසත් කාය විඥානයත් ඇති තැන හටගත් බව දකිනකොටම දුක දුක හැටියට දකිනකොට මම මගේ මගේ ආත්මය කියන අදහසට ඉපත් නැහැ. මම මගේ කියන අදහස දුරු වෙනකොට, සමුදය දුරු වෙනකොට නිරෝධයයි සාත්‍යෙනි මාර්ගයයි වැඩෙන්නේ. එතකොට ඔබට වේදනාවක් හම්බ වෙවි අනාත්ම වූ. මේ පහස මේ හේතු ඇති කල්ලි හට ගන්න විදීමක් දැනීමක් ඇති වේවි. හැබැයි ඒක මමවත් මගේවත් නෙවෙයි. අපි ඒක පෙන්වලා දුන්නා පළඟැටියා ගිනි දැල්ලක හරි ආසයි. ගිනි දැල්ලේ ස්වභාවයේ දවන පුච්චන බව පළඟැටියා ඒක සැප වශයෙන් සුබ වශයෙන් දැක්කට ගිනි දැල්ල සිසිල් වුණේ නෑ. ගිනි දැල්ලේ ස්වභාවයමයි. ඒ ස්වභාවය නොදැන පළඟැටියා ගිනි දැල්ලට ලං වූ පිච්චීමේ දුක අත්විඳිනවා. දැන් ඔබටත් මේ වේදනාව හට ගැනීම හෝ වේදනාවට තියෙන හේතු හෝ මේ මොහොතේ ඉවත් කරන්න බෑ. ඒක දුක්ඛ ලක්ෂණය. ඒ දුක්ඛ ලක්ෂණය ඇති තැන හටගන්න ධර්මතාවය ඒ දුක්ඛ ලක්ෂණ ටික ප්‍රකට කරගත්තාම අර ගින්න ගින්නේ ස්වභාවය තේරුම් ගත්තා. ගින්නේ දැවෙන ස්වභාවය වෙනස් කරන්න බෑ. හැබැයි ගින්නේ දැවෙන ස්වභාවය තේරුම් ගත්තාම ඒකට අපි අත තියලා පුච්ච ගන්නේ නෑ. පිච්චෙන්නේ දුපෙන්නේ නෑ. ඒ වගේ මේ වේදනාව ස්වභාවයෙන් මෙන්න මේ බඳු ලක්ෂණ වලින් යුක්තයි. මේ හේතුත් එහදන හේතුත් මේ දුක් ලක්ෂණ වලින් යුක්තයි කියලා දකින කෙනා වේදනාව ආත්ම කොටගෙන මම මගේ කොටගෙන ඉඳින්නේ අනාත්ම වූ ධර්මතාවයක් විතරක්. අනාත්ම වූ ධර්මතාවයක් දකින ඔහු හැම මොහොතකම දුක දුක හැටියට දකින්නවා. දුක දුක හැටියට දකින්න හැම මොහොතකම සමුදය දුරු වෙනවා, නිරෝධය සාත්‍ය මඟ වැඩෙනවා, චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය නවන තියෙනවා. ඒ නිසාම වූ දුක නිරුද්ධ කරන පිළිවෙතක තියෙනවා. කෙටි කාලීන හා දීර්ඝ කාලීන. හටගත් වේදනාව මෙතන්ටයි තී කියලා කයේ පහසට කයට ඇසුරු වෙන තාක්කල් දුකින් මිදීමක් වේදනාවෙන් මිදීමකුත් නැහැ. සසරෙන් මිදීමකුත් නැහැ. ඒත් දැන් මේ හේතු ඇති කල්ලි හටගන්න ධර්මතාවයක් පිටේ දකින්න නිසා ඔහුට අරමුණක් වශයෙන් අහවල් තැනයි වේදනාව තියෙන කියලා හසු වෙන දෙයක් නැහැ. ආශ්‍රවයට ඉඩ නැහැ. ආශ්‍රවයකට ඉඩ නැති වෙන නිසා ආශ්‍රවයට හටගත් ආශ්‍රවයක් සිඳන නිසා ආශ්‍රවය නිසා නැවත අවිද්‍යාවට යන්න නැවත ස්කන්ධයන් පහළ ක්‍රීට යන්න කියන කාරක් එහෙම. ඒ නිසා මේ ජීවිතයේ තුලත් වූ ධර්මතාවයක් අනාත්ම වූ ධර්මතාවයක් දකින්න සුවසේ ගත කරගන්න. මේ හේතුඵල ධර්මතාවයේ දැක අවබෝධයෙන් ආශ්‍රවක්ෂේ ක්‍රීම නැවත කවදාවත්ම දුකකට නොයන තැනකට දුක නූපදින ස්වභාවයකටත් මෙහිදී පත් කර ගැනීමේ මාර්ගයේ මාවත මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම නුවණ තුළ විමුක්ත ලබන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් පින්වතුනි අපි මෙතනදී දැන හඳුනා ගන්න වෙනවා තවත් කාරණා කීපයක්. වේදනාවේ යථාර්ථය අපි නොදැනගත්තු වේදනාවේ යථාර්ථය නොදැනීමේ විපාකය වෙනවා තව තවත් ආත්ම භාවයන් හදා දෙන එක. සජ්ජං සජ්ජං අත්ථ භාවං අබිනින් ආත්ම භාවයන් හදලා දෙනවා. ආත්ම භාවයන් හදලා දෙනවා කියලා කිව්වේ නැවත නැවත ආයතන උපදවලා දෙන නැවත නැවත ආයතන නූපදින්න මේ වේදනාව දිහා බලන්නයි මේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ. මේ වේදනාව දිහා අපට පුළුවන්කම තියෙනවා මේ නැවත ආයතන නූපදිනසේ වේදනාව දිහා බලාගෙන වේදනාවම ඇසුරු කරගෙන නිවන් දොරක් ඉවර කරගන්න. වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළ ලැබෙන කෝණ ප්‍රතිඵලයේ කොහොමද ඒ ద్వාරය ඒ දොරටුව අපිට මෙතන විවෘත කරගන්න පුළුවන් වේවි. අන්න එතනදී සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියුණ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඇටියෙ. සම්මාදිට්ඨිය අපි දැන් හඳුනාගත්තා වේදනාව වේදනා උපාදානස්කන්ධයේ දුක හැටියට දක්වන දුක දුක හැටියට නොදකින නිසා ගින්න ගින්න හැටියට නොදකින නිසායි අප කියලා පුච්ච ගන්න කියලා දන්නවා. තෘෂ්ණා දෘෂ්ටිය හඳුනාගත්තා. තෘෂ්ණා දෘෂ්ටියෙන් තොර වුණොත් මේ දුක මම වගේ කියලා විඳින්න වෙන්නේ නැහැ. දුක නූපදිනවා කියලා දැක්කා. දුක නැති කරන්නත් මෙතන මේ විදිහම බැලිය යුතුයි කියලා දැක්කා. ඒ අනුව නැවතත් මේ ආත්ම කුස්නා දෘෂ්ටියේ නූපදින විදිහේ වේදනාව කයට හෝ පහසට හෝ කාය විඥාණයට ආත්මික ආයතනෙන් බාහිර ආයතනයට අයිති නොවුවක් ස්පර්ශය නිසාම හටගන්න ස්පර්ශය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් ඇතියට අනාත්ම වූ ධර්මතාවයක් ඇතියට බලන්න බලන්න ආශ්‍රවක්ෂේ වෙමින් සම්මා සමාධියයි සම්මා සති සම්මා සමාධි සසු මාර්ගාංගද ඉරෙන්න ගන්න. එහි ප්‍රතිඵලය වෙනවා මේ සියලු ආශ්‍රවක්ෂේ කරගෙන ලැබෙන රහත් ඵලයේ දක්වා යන ගමන් මඟ මේ වේදනා නුපස්සනාව තුල කෙනෙකුට දකින්නට අවබෝධ කරගන්නට පුළුවන්කම් තියෙනවා. වේදනානුපස්සනාවෙන් බුදුරජාණන් වහන්සේ මේ සියලු මඟඵල අවබෝධ කරගන්න පුළුවන් රහත් ඵලයේ දක්වා යන්නට පුළුවන් මාර්ගය පෙන්වා වදාලා රහත් ඵලයේ දක්වා මේ ආශ්‍රවක්ෂේ කරන්න ඇති වැඩපිළිවෙල මේ ආකාරයෙන් ඔබට හැකිනම් හඳුනගන්න දකින අහන දැනෙන දැනගන්න දේ පිළිබඳව අපේ දේශනාව සසඳලා මෙහිදී ඇතිවෙන දැනීම් ස්වභාවය මේ හේතු ඇති කල්ලි හටගන්න ධර්මතාවයක් සේ හඳුනා ගැනීම. ඒ ධර්මතාවයේ ධර්මතාවයක් හැටියට වටහා ගැනීම මේ තුල නිවෙන්නට දැනෙන්නට අපි උත්සාහවත් වුණොත් අපේ නිදීම අපේ නිවේ වැඩි ආතක නොවේ. ඒ සඳහා තව දුරටත් සොයා බලන්නට තව දුරටත් මේ පිළිබඳව මේකට වඩා සරල නිදර්ශන ප්‍රමා කරුණු අරගෙන කතා කරන්නට නැවත අවස්ථාවක් උදා කරගනිමින් මේ සූත්‍ර දේශනාවට අනුව මෙන්න මේ ආකාරයෙන් වේදනාව තුන් ආකාරයක් බව, වේදනාවේ නිදානේ ස්පර්ශයේ බව, වේදනාවේ නානත්වයක් ඇති බව, වේදනාවේ විපාකයේ පත්‍ය බව, වේදනා නිරෝධයේ ස්පර්ශ නිරෝධයේ බව, වේදනා නිරෝධ කරන පිළිවෙත ආර්ය ශ්‍රාණික මාර්ගයේම බව මෙසේ දන්නවා නම් යම් කෙනෙකු දකිනවා නම් ඔහු සෝ ඉමං නිබ්බේධිකං බ්‍රහ්මචරියං නිබ්බේධික බ්‍රහ්මචරියාව දැනගත්තා වෙනවා, වේදනා නිරෝධ කරන පිළිවෙත දැනගත්තා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් මේ දේශනා කොට වදාළ වේදනා නිරෝධ කරන පිළිවෙත පිළිබඳව ප්‍රතිමිත වඩා කතා කරන කාලයේ නෙමෙයි කාලයේ බොහෝ ගෙවිලා අපි නැවත වතාවක් මේ වේදනාව පිළිබඳව තවත් දැනගත යුතු කාරණා බොහෝ තියෙනවා. අපිට තව තවත් අපේ ජීවිතවලට දැනෙන ප්‍රකට වෙන තැන්වලින් අපි ඉන්න තැන්වල ඉඳලා ඒක හඳුනා ගන්න නැවත අවස්ථාවක් උදා කර ගනිමු. ඒ සඳහා ඉදෙක් යවබෝධය ලැබෙන තුරු මේ ඇසූ ධර්මයේ නැවත නැවත අසමින් වේදනාවන් දිහා දැනෙන ස්වභාවය හඳුනා ගන්නට උත්සාහවත් වන හැටියට සිහිපත් කරමු. වේදනා නිරෝධයෙන් ලැබෙන උතුම් නිර්වාණ සාන්තිය
අතෝ නිබ්බාන සම්පත්තියේ සමිති.